හොඳයි සාදු. 2022 වසරේ 10 වෙනි මාසේ 14 වෙනිදා විශේෂ අනුශාසනා වැඩසටහනක්. ඒ තමයි මෙවර කඨින මහා පූර්ණ්‍යෝත්සවය දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ අමර සුන්දර සේනානායක පින්වත් මෙතිතුමා සහ ශාන්ති හෙට්ටිආරච්චි පින්වත් මෙතිනිය ඇතුළු දූදරූ පිරිස සහ ඥාති මිත්‍රාදී හැම දෙනාමත්, ඒ වගේම හිත මිත්‍රාදී හැම දෙනාමත්, ඒ හැම දෙනාගේම උතුම්ග පුණ්‍ය චේතනා සඵල වේවා කියන ප්‍රාර්ථනාවෙන් එයටම සහ සම්බන්ධව මේ ධර්ම දේශනාවත් පැවැත්වෙනවා. සාදු සාදු සාදු. බොහෝ දෙනෙක් මං හිතනවා ශ්‍රවණය වෙනවද මාව හොඳට ඇහෙනවද? හොඳයි. එතන බොහෝ දෙනෙක් සිටින්නේ ධර්මය ශ්‍රවණය කරලා හොඳට අවබෝධය තියෙන පිරිස. ඒ පිරිස දන්නවා ධර්මය කියන්නේ මොකක්ද, කොහොමද ධර්මය තුළ ප්‍රගුණ වෙන්නේ කියලා. අතහැරීම කියන එක පිටින් ඉගෙනගෙන ඉන්න ලෝකයේ අපේ පින්නතුන් ඉගෙන ගත්ත ඇතුළතින්. ඒක තමයි ලස්සන. ගොඩක් අය හිතාගෙන හිටියේ අපේ මේ බැඳීම් තියෙන්නේ වස්තු සම්පත් එක්ක කියලා. ඇත්තෙම බලාගෙන ගියාම අපිට තේරුම් ගියා නේද, වස්තු සම්පත් නෙමෙයි අපේ සිතිවිලි අතර තමයි බැඳීම් තියෙන්නේ. සංකල්ප උපාදාන තමයි ඒවා බැඳීම් තියෙන්නේ. ඒකෙත් මහා විද්‍යාවක්, මහා බැඳීම් කියලා જાතියක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය දිනන පරම මිත්‍යා දෘෂ්ටිය වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා මුලින්ම දුරු කරගන්න ඕන දේවල් තේරුම් අරගෙන මුලින්ම අපේ පින්නතුන් දැනගත්තා අපි දුරු කරගත යුත්තේ සක්කාය දිට්ඨිය කියලා. වෙන මොකක්වත් නෙමෙයි. සස්සාවත් නෙමෙයි, වෙන බැඳිනුත් නෙමෙයි, සක්කාය දිට්ඨික බැඳීම තමයි අපි දුරු කරගත යුත්තේ කියලා අපි මුලින්ම ඔන්න ඉගෙන ගත්තා. ඉතින් මේ බෞද්ධ සමාජයේ නොතිබෙන අභියෝගයක් තමයි අපේ පින්නතුන් අරගෙන තියෙන්නේ. ඒ අභියෝගේ ගත්තා. සක්කාය දිට්ඨිය හැදෙන්නේ කොහොමද? වැරදි විදියට දැක්ම මෙහෙයවීම නිසා, වැරදි විදියට සංකල්පය මෙහෙයවීම නිසා. එවිට සම්මා දිට්ඨිය හැදෙන්නේ කොහොමද? හරි විදියට දැක්ම මෙහෙයවීම, හරි විදියට කල්පනා කිරීම, සම්මා සංකප්ප, හරි විදියට කල්පනා කිරීම. කොහොමද පින්නතුනි හරි විදියට දකින්නේ, හරි විදියට කල්පනා කරන්නේ? බුදුහාමුදුරුවෝ කියලා දුන්නා පුළුවන් තරම් ස්වභාවික වන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දෙන ධර්මය. සැනසීමෙන් ජීවත් වෙන්න නම් පුළුවන් තරම් ස්වභාවික වන්න. ස්වභාවික කියන්නේ කුමක්ද? එහෙනම් මේ මිනිස්සු ස්වභාවිකද? නෑ, ඒ සියලු දෙනාම අස්වාභාවිකයි. ආගම අනුව, ජාතිය අනුව, වර්ගය අනුව, පුජ්‍යලය අනුව බෙදිලා බෙදිලා අස්වාභාවිකයි. කවුද ස්වභාවික? ස්වභාවිකයි දහකොළ, ස්වභාවිකයි මේ වැස්ස, ස්වභාවිකයි මේ ගලාගෙන යන ජලය. ඒව තමයි ස්වභාවික. මිනිසයා විතරක් සංඥා පද්ධතියක අතරමං වුණා. ආන්නේ අතරමං වීම බුදුරජාණන් වහන්සේ නිවැරදි මාවතට ගෙනාවා සංඥා නිරෝධයක් කරා, සංකාර නිරෝධයක් කරා, දුරු කිරීමක් කරා, වේදනා දුරු කිරීමක් කරා, උපාදාන දුරු කිරීමක් කරා. ඒක දැක්මා. ඒක ජීවත් වෙන සුවිශේෂී සමාධිය. සම්මා සමාධිය, සුවිශේෂී සමාධිය. අපේ ඔළුවේ එක එක ආකෘති හදාගෙන බලන එක බුදුහාමුදුරුව මතක් කළා, නතර කරා. ආකෘතියක් නැතිව බලන්න. බලන්න මේ මොහොතේ ඔබ දිහා බලන්න, මේ ලෝකේ දිහා බලන්නේ ආකෘතියකටද කියලා. මොකද මේ ආකෘතිය කියන එක තේරෙනවා ඇති. යම්කිසි සැලැස්මකට, යම්කිසි සැලැස්මකට, සැකැස්මකට තමන්ගේ ඔළුවේ හදාගත්ත දේවල් වලින් ලෝකෙ දිහා බලන එකට තමයි ආකෘතියකින් බලනවා කියලා කියන්නේ. ආකෘතියකින් බලන්න එපා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ සිල්වත් බව කියන්නේ දෘෂ්ටි නොගැනීම, ආකෘති නොගැනීම. දැන් මේ මොහොතේම ආකෘතියක් නැතුව බලන්න, මේ ධර්ම දේශනාව දිහා බලන්නත් ඕන ආකෘතියකින් තොරව. ඔබ ආකෘතියකින් බැලුවොත් ඔබේ ආකෘතියට ගැලපෙන දේවල් ඔබ සොයමින් සිටීවි. ස්වාමීන් වහන්සේට ආකෘතියක් නැති නිසා ඔබත් ආකෘතියකින් තොර වෙන්න. ඒක කිසිම ආගමකට විරුද්ධත් නැහැ, පක්ෂපාතීත් නැහැ. ආකෘතියකින් තොරව වාසය කරන්න මේ මොහොතේම ක්‍රියා කරන්න ඕන. කොහොමද? ඒක තමන් හැඩ ගැහෙන්න ඕන. ආකෘති වලින් පුළුවන් තරම් ඈත් වෙලා තමන් හැඩගැහෙන්න ඕන සම්මයක් ප්‍රතිපදාවට. මගුල් ගෙදර යන්න උමනා වුණාම එහෙම හැඩගැහෙනවනේ. මල ගෙදර යන්න උමනා වුණාම ඒ විදියට හැඩගැහෙනවා. අන්න ඒකටනේ හැඩගැහෙනවා කියලා කියන්නේ. ඉතින් අපි නිවන් දකින්න උමනා වුණාම හැඩගැහෙනවා. කාට හරි බණින් එහෙම උමනා වුණාම ඔය ඒකටත් හැඩගැහෙනවා නේද? එන ඉතින් අපි අර හැම හැඩගැහිල්ලක්ම දන්නවා. දන්නේ නැති එකම හැඩගැහිල්ල තමයි ඔහු නිවන් දකින්න හැඩගැහෙන විදිය. ආකෘති ගන්න එපා. තමා කියලා හදාගෙන තියෙන තනිකර ආකෘතියක්ද නැද්ද? ඔය ආකෘතිය හිටියාම ඉහළට නගිනවා. ආයෝ ආකෘතිය පහළට වැටෙනවා, වෙනස් වෙනවා. තමා පිළිබඳව ආකෘති හදාගන්න එපා. ඒක ස්වභාවයක් බවට පත් වෙන්න ඉඩ හරින්න. ඒ ගැඹුරු දර්ශනය. ආකෘති කරන්න එපා. ආකෘති වලින් තොර වුණොත් පින්න තුනේ පුදුම ලස්සන සමාජයක්. දැහැමිකම් එකින් එක උගන්නන්න ඕනේ නෑ. සියලු මානව දැහැමිකම්, සිල්වත්කම් එයා තුල හට ගන්නවා. ඇයි මුළු විශ්වයේම අයිතිකාරයෙක් වුණාට පස්සේ ආයි එකින් එක මොකවත් අයිති කරගන්න යුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා විශ්වයේම අයිතිකාරයෙක් වෙනවා. බුදුහාමුදුරු කියලා දුන්න නිසා පර්චස් 10 දෙන අයිතිය අතහැරලා විශ්වයේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. පොඩි කාලේ පුංචි ළමෙක් වගේ පුංචි ළමයි හිතාගෙන ඉන්නේ ඒ හඳත් එයාගේ, ඉරත් එයාගේ, මේ ගෙවල් දොරවල් ඕනම එකක් එයාගේ තමයි කියලා එයා හිතන් ඉන්නේ. ඇයි තාම ආකෘති හදාගන්න ඉගැන්නුවේ නැහැ, දන්නේ නැහැ. උඹ පුතේ දුප්පත්ද කියලා දන්නේ නැහැ පුතා, පෝසත්ද කියලා දන්නේ නැහැ. බලන්න ටිකක් පෝසත්ම පවුලක දරුවෙකුත් දුප්පත්ම පවුලක දරුවෙකුත් එකට තියන්න බලන්න අවුරුදු 2-3 වගේ ළමයි දෙන්නේ. ඒ ළමයි දෙන්න බෙදා ගන්න නැතුව බොහොම ලස්සනට සෙල්ලම් කරාවේ. ඇයි තාම ආකෘතිය වැටුන්නේ? හැබැයි පොඩි ආකෘතියක් තියෙනවා මේ මම කියලා ආකෘතිය. ඒ නිසා පුංචි ළමයෙකුට තියෙන එකම ආකෘතිය මොකක්ද? මම 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 කියන ආකෘතිය තියෙනවා. එවනම් පින්නතුනේ පොඩි ළමයෙකුටත් එහා ගිය මෘදු බවක්, අනතිමානී බවක් දර්ශනය තුනින් උදා කරගන්න පුළුවන්. කොහොමද ඒක ප්‍රායෝගික කරගන්නේ? අපි අර හැඩ ගැහෙන්න ඕන. ඒකට කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය. හැඩ ගැහෙනවා. මං හැඩ ගැහෙනවා අර වැරදි විදියට නෙමෙයි, හරි විදියට. වැරදි සංඥා මොලේට දෙන්නේ නැතුව හරි සංඥාව දෙන්න පටන් ගන්නවා. මොකද්ද හරි සංඥාව? ගත්ත සංඥා ඔක්කොම වැරදි. සංඥා නිරෝධයකින් බැලුවොත් විතරයි හරි. ඔන්න හරි සංඥාව දුන්නා. මොකද්ද සම්මා සංකප්පය? ගත්ත සංකල්ප ඔක්කොම වැරදි. සංකල්පයක් නැතුව මේ ලෝකේ දිහා විවෘතව නිදහස්ව බලන කල්හි තමයි ලෝක සත්‍ය පේන්නේ. අන්න හරි සංකල්පය දෙනවා. වැරදි දැක්ම ඇහැට දෙන්නේ නැහැ, හරි දැක්ම දෙනවා. ගත්ත දැක්මවල් සියල්ල වැරදි. හරි දැක්ම කුමක්ද? එයමයි හරි දැක්ම. ගත්ත දැක්මවල් සියල්ල වැරදි. එයා කිසිම දෘෂ්ටිගත භාවයකින් තොරව නිදහස් මේ ලෝකේ දිහා බලන. ඒ පුරුදු කරන්න. ඒ පුරුදු කිරීම සම්‍යක් ප්‍රතිපදාව පුරුදු කිරීමයි. සම්‍යක් ප්‍රතිපදාවේදී කෙරවලේදී සිදුවන්නේ කුමක්ද? අප ළඟ තියෙන ඝනත්වය ලිහිල් වෙලා ලිහිල් වෙලා දුරු වෙලා දුරු වෙලා දියව දියව ගොස් වාෂ්ප වෙලා යනවා. ඒක හරියට මෙන්න මේ වගේ. ඔබේ සීතකරණයේ තියෙන අයිස් කැටයක් ගන්න. අරගෙන ඒක තැටියකට දාලා මිදුලින් තියන්න අවුව හොඳට තියෙන දවසක. ස්වභාවයට විවෘත කළා. අර ඝන කරන සීතකරණයෙන් එළියට අරගෙන ඒක ස්වභාවයට එකතු කළා. මං හිතන්නේ මිනිස්සුයෝ කියලා කියන්නේ ඝන කරන සීතකරණයක්. උපාදාන ස්කන්ධක් හදන සීතකරණයක් තමයි මිනිස්සුයෝ කියලා කියන්නේ. ඉතින් මේ හිත අරගෙන එළියෙන් තියන්න බලන්න බිරතුනේ අයිස් කැටේ ඝන බව රළු බව මුලින්ම අඩු වෙලා යනවා, දියර බවට පත් වෙනවා. ඊට පස්සේ අපි තවත් වරින් වර බලන කල්හි මේ වාෂ්ප බවට පත් වෙනවා. සමහර විටක ඔබ උදෑසනින් තියෙන අයිස් කැටයක් හවස් යාමේ වෙනකොට සමහරලාට ජලයවත් දකින්නට නැති වේවි. එය සොයා ගන්නට බැරි විදියටම විශ්වගත වෙලා. අන්න ඒ වගේ බුදුහාමුදුරුව අපිට කියලා දෙන්නේ විශ්වගත වෙන්න. ඉතින් ඒක ප්‍රායෝගික කරන්න වෙන මොහොතකදී නෙමෙයි, මේ මොහොතෙමයි, මේ අහන මොහොතෙම ඒ ස්වාමීන් වහන්සේ කියන තැන්වලට මනස ගෙනියන්න. ඔබත් විශ්වගත වෙන්න, වාෂ්ප වෙන්න මෙතන ඉඳලා. පුජ්‍යලත්වේ අහු වෙනවා නම් ඒක වාෂ්ප කරන්න. මොනවා හරි උපාදාන අල්ලගත්ත දේවල් තියෙනවා නම් ටිකක් වාෂ්ප කරන්න. බලන්න දැනෙන සැහැල්ලුව, නිදහස. මම කියන සංඥාව හැදෙන්න දෙන්න එපා. අපි තේරුම් අරගෙන තියෙන්න ඕන ගෙනා දෙයක් නෑ, ගෙනියන දෙයක්ුත් නෑ. එහෙනම් මේ මොහොතේ පවතින දෙයක්ුත් නෑ. දැන් සුවිශේෂී කාරණයක් එක. අපි කතා කළා ගෙනා දෙයක් නෑ, ගෙනියන දෙයක් නෑ කියලා. කවුරුත් කතා කළේ නෑ මේ මොහොතේ පවතින දෙයක් නෑ කියලා. අන්න ඒකයි වැරද්ද. පවතින දෙයක් ඇත කියලා විශ්වාසයක ජීවත් වෙනවා. මමෙක් ඇත, තව බොහෝ දේ ඇත කියලා විශ්වාස කරනවා. එහෙමනම් ගෙනාවේ නැත්තම්, ගෙනියන්නෙත් නැත්තම් පවතින දෙයක් තිබිය හැකිද? පවතින දෙයක් තියෙන්න පුළුවන් කම නෑ. පවතින්නේ නෑ, කිසි දෙයක් පවතින්නේ නෑ. එහෙනම් මේ කරන දේවල් ඔක්කොම ඒව ලෝකෙටම අයිති දේවල්, ලෝක සම්ප්‍රදායවල. තේරුණා නේද? මේ සම්ප්‍රදායන් ගොඩක්. ඒ සම්ප්‍රදාය වෙනස් කරන්න අපි කියන්නේ ආධ්‍යාත්මික දර්ශනය තුල තමන් නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. අතහරින්න දෙයක්ුත් නැහැ මේ ලෝකේ. අල්ලගන්න දෙයක්ුත් නැහැ පින්නතුනේ. හොඳින්ම අවබෝධයෙන් ලෝකෙ දිහා බැලුවොත් අතහරින්න අයිතියක් නැහැ. දැන් මම මෙන්න මේ මල් බෝච්චිය අතහරිනවා කියලා මං කාට හරි දෙනවා. මේක දීපු අයත් මං හිතන්නේ අද ඇවිල්ලා ඉන්නවා. දීපු අය කිය ස්වාමීනා ශෝක මං පන්සලට පූජ කරේ ආමඳුරු කොහොමද ඕක දෙන්නේ කියලා. ආයේ ඒක එක ක්‍රමයක්. ඊළඟට වෙනතර මේ මහ පොළොවේ තියෙන දේවල් අපි මිල කරනවා, ගණන් හදනවා, ඒවයි වටිනාකම් දෙනවා. මේව පරමාර්ථයක් කරගන්න එපා. මේව සම්මුතියක් විතරයි. අන්න ඒකයි මනස තේරුම් ගන්න ඕන. නුවණ තේරුම් කර ගන්න ඕන එයයි. තමන් ගොනුවක් වෙලා සිටින්න එපා, විසිර සිටින්න. දැන් බලන්න ඔය අතහැරපු ස්වභාවය කියලා කියන්නේ විසිරුවා හැර සිටින ස්වභාවයක්. ඉතින් මේක මෙහෙම කියවපු ගමන්ම හිතන්නේ භෞතිකවාදීත්වයත් එක්ක මේක ගලපන්න යනවා. ඒක භෞතිකවාදීත්වයත් එක්ක ගලපන්න යන්න එපා. ඒක ආධ්‍යාත්මික දර්ශනයක්. ආධ්‍යාත්මික දර්ශනයක් විසිරුවා සිටිනවා. විශ්වයට තීරණ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ස්වභාව ධර්මයේම නිර්මාණයක් වූ නිසා, කැමැත්තක් වෙච්ච නිසා අපිව. මේ විශ්වයේ සිදුවන හැම දෙයක්ම සතුටින් බාරගන්න ඉගෙන ගන්නවා මිසක් ඒවා වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ, අයිතියකුත් නැහැ. අපි උදෑසන සතුටෙන් බාරගත්තා, දහවල් කාලයේ සතුටෙන් බාරගත්තා, සන්ධ්‍යා කාලයේ සතුටෙන් බාරගත්තා, රාත්‍රියේද අපි මේ ජීවන රටාවෙම හැමදාම බාර ගන්නවා. වැස්ස සතුටෙන් බාර ගන්නවා, මේකත් එක්ක අපි රණ්ඩු වෙලා වැඩක් නැහැ. සතුටෙන් බාර ගන්න ඕන. එනම් බුදුවරයේ අටලෝ දහමේ නොසැලෙන බව කියන්නේ සතුටින් බාර ගන්න පුරුදු වෙනවා. ඒ ලෝ දහමක් ලෙස බාර ගන්න පුරුදු වෙනවා. අප කොච්චර අස්වාභාවික වුණාද කියලා කියනවනම් පින්නතුනේ ස්වභාවිකත්වයේ කියන මාවත සොයාගන්න බැරි තරමටම අතරමං වෙලා. ඒ ස්වභාවිකත්වය අපිට මේ වටපිටාවේ හැම තැනම කියා දෙනවා පාඩම්. ඒත් අපි අපේ ලෝකයේ ඉතින් භික්ෂුන් වහන්සේලාට හරි අපූරු කර්මස්ථාන දෙනවා බුදුහාමුදුරු වරින් වර. මහණෙනි සුළඟ වගේ වෙන්න සොබාදාම හැම විටම අපිට නිවන ගැන කියා දෙනවා. මහණෙනි සුළඟ වගේ වෙන්න. ඉතින් බලන්න ඔබත් සුළඟ වගේ වෙන්න. ඒට අනුගත වෙන්න, ඒට පරිවර්තනය වෙන්න. ඉතින් දිනතුනේ ගැඹුරු ඥානයක් තිබුණු මේ මිනිස්යන් ඒ වචනයෙන්ම නිවන හොයාගත්තා. මහණෙනි ජලය වගේ වෙන්න. පුජ්‍යලත්වේ දිය කර හැරිය පෙනතුනේ. සක්කාය දිට්ඨි නැති වුණා. ලෝකේ පිළිබඳව තියෙන විචිකිච්ඡාව නැති වුණා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ ආගම් ජාති වර්ග කුල ભેද ගෝත්‍ර ඔළුවේ තියාගෙන හිටපු එක නැතුව ගියා. ස්වභාවික මිනිස්සෙක් දිහි වුණා. සම්‍යක් ප්‍රතිපදාවෙන් අවදි වුණා. ලස්සන හදවත් ලස්සන හිත් තියාගන්න. දැන් මේ ධර්මය අහන්නේ ඔබ. එහෙමද? වැරදි. ඔබ අහන්නේ බා ධර්මය. මෙයට අවශ්‍යයි පින්නතුනි විශ්ව ඥානය. එහෙම නැත්නම් ස්වභාවික ඥානය, ස්වභාවිකත්වය. ඔබ කියලා කියන්නේ නැති කර යුතු, දුරු කළ යුතු ධර්මතාවය. මම කියලා කියන්නේ නැති කළ යුතු ධර්මතාවය. නිසා ඔබ ධර්මය අහන්න එපා. මම ධර්මයේ දේශනවා කියලා ඔබට හැඟෙනවා ඇති. ඒක වැරදි. මම කිසිම ධර්මයක් දේශනා කරන්නේ නැහැ. ඔබට මාගේ මුවෙන් ඇහෙන ධ්වනියට ඔබ දන්න භාෂාවෙන් අර්ථකථන දෙනවා. මම කෑගසනවා පමණයි. ඔබ මේ වචනවලට එක එක අර්ථ ලබා දෙනවා. එවිට ඔබ කියනවා මට ඇසෙනවා කියන නාමය පාවිච්චි කරනවා. මේව තේරුම් ගන්න අමාරු නෑ අපහසු නෑ වෙනතුනේ ස්වභාවයට ඉඩ දෙන කෙනාට. හැබැයි තමන්ගේ බුද්ධිය ලොකු එකක් කියලා හිතාගෙන ඉන්න කෙනා නම් තමන්ගේ මෝඩකම යනකම් ලොකු පීඩාවකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේව තේරුම් ගන්න තමන්ගේ ඥානයේ ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට විශාල පීඩාවකට ලක් වෙන්න වෙනවා. ඒ ස්වභාව ධර්මයට ප්‍රත්‍යක්ෂතාවයට තේරුම් කරලා දෙන්න ඉදහරින කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගන්න හරීම ලේසි වෙනතුනි. ප්‍රත්‍යක්ෂතාවයේ මුල් කරගෙන එන කෙනෙකුට ඉක්මනින්ම ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. දැනුම මුල් කරගෙන එන කෙනෙකුට බොහොම අපහසුයි. බොහෝ කාලයක් යනවා. ඇයි? දැනුමත් එක්ක සංසන්දනය කරලා 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 තර්ක වාද විවාද ඇතුළත ඇති වෙලා ඒවෙන් බේරිලා එනකොට එයාට සෑහෙන කාලයක් යනවා. ඒ තමන්ම ගත්ත දෘෂ්ටි තමයි තමන්ටම ලියා ගන්න සිද්ධ වෙන්නේ. එනිසා බුදුහාමුදුරු දේශනා කරා සියල්ලට මුල් වන්නේ මනස. හිත හදාගත්තොත් සියල්ල ජයගත්තා වාගේ. හිත හදාගන්න සියල්ල ජයගත්තා. ඒ හදන්න දෙයක් උත් නෑ මේකෙ වෙන්න තුනේ. තේරුම් ගන්න දෙයක් තියෙන්නේ. මිරිඟුව පස්සේ දුවන්න එපා කියලා නෙමෙයි අපි කියන්න ඕන. මිරිඟුවේ මොකවත් නැහැ කියලා තේරුම් ගන්න ඕන. දැන් තේරුණාද? අපේ අයිට කියන්නේ මිරිඟුව පස්සේ දුවන්න එපා කියලා. හැබැයි මිනිස්සයා හිතනවා මිරිඟුව ඇතුලේ මොනවා හරි ඇති කියලා. ලෝකෙට ආස කරන්න එපා කියලා කියනවා. ඒක වැරදි. ආස කරන්න තරම් දේවල් ලෝකේ නැහැ කියලා අපි තේරුම් කරගන්න ඕන. දැන් මේක භෞතිකවාදීත්වයට යොමු කරගෙන ඔබ කන බොන එකත් එක්ක අඳින පළඳින එකත් එක්ක ගලපන්න යන්න එපා. මේක ඔබේ සිත හදන වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේ මතක් කරේ සියල්ල අතහරින්න. අපේ බෞද්ධයෝ ඔන්න ඔය වචනේ අල්ලගත්තනේ. තේරෙනා නේද? මකි වචන ගැඹුරු තේරෙනවද පින්නතුන්ට? සියල්ල අතහරින්න. අපේ අය මොකද කරේ? වචනේ අල්ලගත්තා. බුදුහාමුදුරුවෝ මතක් කරේ සියල්ල අතහරින්න. මොකද කරේ? වචනේ අල්ලගත්තා. වචනේ කියන එක අර සියල්ල කියන මල්ලට වැටෙන්නේ නැද්ද? අතහරින්න කියන ක්‍රියාව අර මල්ලට වැටෙන්නේ නැද්ද? ක්‍රියාවත් අර සියල්ල කියන වචනේට ඒ ගොනුවටම අදාළ වෙන දෙයක්. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරන වැඩපිළිවෙල. නිදහස් බුද්ධියකින් බලන කෙනෙකුට මිසක් සම්ප්‍රදායික බුද්ධියකින් බලන කෙනෙකුට මේක තේරුම් කරගන්න බෑ. ආගමිකයෙකුට, ජාතිකයෙකුට, කුල ගෝත්‍ර වශයෙන්, පුජ්‍යල වශයෙන් කොටු වෙලා එක එක රාමු හදාගත්ත කෙනෙකුට මේක තේරුම් කරගන්න බෑ පෙනුතුනේ. ඒ කිසිම රාමුවක් නැති අතිශයින්ම මධ්‍යස්ත නිදහස් පුජ්‍යලෙක්. ලෝකෙට වෛර කරන්නෙත් නැහැ, ලෝකෙට ඇලෙන්නෙත් නැහැ. නිදහස් චින්තකේ, දාර්ශනිකේ, පුජ්‍යලේ, මැදහත් පුජ්‍යලේ බවට පත් වෙනවා. අන්න එයා තේරුම් කරගන්නවා. සියල්ල අතහරින්න නම් වචනේ අල්ලගන්න එපා. සබ්බේ සංඛාරා අනිච්චා, අනිත්‍යත් අනිත්‍යයි, අනිත්‍යත් අනිත්‍යයි. එහෙනම් දැන් මොනවද ඉතුරු? නිදහස පමණයි, සැහැල්ලුව පමණයි, මෘදු බව පමණයි, ශාන්තිය පමණයි. අනිත්‍යත් අනිත්‍යයි. ටික වෙලාවක් කී කියා ඉන්න, අනිත්‍යයි 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 කියලා ඇටමාලි ගණන් කරන්නකෝ 108 වාරේ. ගණන් කරලා ඊට පස්සේ දෙවෙනි වාරේ යනකොට ආයි ගියාගෙන යන්න, අනිත්‍යත් අනිත්‍යයි අනිත්‍යත් අනිත්‍යයි කියලා යන්න දෙවෙනි ඇටමාලේ. හැබැයි අවදීන් නොනින් ඒ වචන දෙකම තේරුම් කරගන්න. අන්නේ විට තමයි තේරෙන්නේ ලෝකෙ බෙදන්න දෙයක් නැහැ අපිට. ලෝකෙ බෙදන්න දෙයක් නැහැ. බෙදන්න එපා. බෙදන්න අයිතියක් නැහැ. බෙදීමම තමයි අපේ තියෙන මෝහය, මෝඩකම. බෙදන්න එපා. මෙතන හාමුදුරුවෝ ලොකු ආසනයක ඇත්තෙත් නැහැ. ඔය ඇත්ත පොඩි ආසනයක ඇත්තෙත් නැහැ. මෙතන දේශකෙක් ඇත්තෙත් නැහැ. මෙතන අහන කෙනෙක් ඇත්තෙත් නැහැ. තියෙනවා නම් තියෙන්නේ සංකල්ප ටික. සංකල්ප ගුණකට ආවම ඔන්න බලන්න පිරෙන හැටි. මේ අහවල් නාමේ අහවල් හාමුදුරුව, අර මහා මාංජේෂ්ඨ විදියට මේ ලොකු ධර්මාසනයකුයි මොකද්ද හේකුයි තියාගෙන ඒක උඩ නැගලා මොනවද කියවනවා. අර වැද්දෙන් අපි බෞද්ධයෝ, අපි නුවර බෞද්ධයෝ, දකුණේ බෞද්ධයෝ, කොළඹ බෞද්ධයෝ, හොඳ බෞද්ධයෝ, මැද්‍යස්ත බෞද්ධයෝ, ආදී මනෝහරි බෞද්ධයෙක් වෙලා ඔන්න කෙනෙක් වෙලා අහවල් කෙනා කියලා ඉන්නවා. බලන්න කොච්චර සංස්කාර ගොඩක්ද කියලා. ඔබට බණ කියන්න පුළුවන් නම් මේ ආසනයට ඇවිල්ලා බණ කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ධර්මාසනෙනේ. එතකොට ධර්මයේ කියන්න පුළුවන් නම් මේක වාඩි වෙලා බණ කියන්න පුළුවන්. මේක පුටුවා. අපි කොතනකවත් නොසිටිය යුතුයි. ආන්න එකට කියනවා පින්නතුනේ, සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් අපි නිදහස් වුණා. අපි කොතනකවත් ඉන්නේ නැහැ. කවුද ඔබ, කොහෙද යන්නේ, කොහෙද ඔබ ඉන්නේ? කිසිම තැනක වාසය කරන්න එපා. කිසිම තැනක ඉන්න එපා. සිත තුලත් ඥානය තුලත් හාත්පසින් හැම පැත්තකින්ම නිදහස කියන එක තමා තුල ආස්වාදනය කරගන්න. මොන බලන්න දැන් මං ගුරුවරයෙක් වුණොත් එහෙම ගුරුවරයෙකුට පුදුම වගකීම් සහ රාජකාරි ගොඩකට එයා බැටලෙනවා. මම ගුරුවරයෙක් නෙවෙයි. ඔබ ගෝලයෙක් හරි ශ්‍රාවකයෙක් හරි දේව ගැති කෙනෙක් හරි ගැත්තෙක් හරි බවට පත් වුණොත් එහෙම ඔබත් පුදුමාකාර බැඳීම් ගොඩකට ලක් වෙනවා. හැබැයි මෙතන ගුරුවරයෙකුත් නැතිනම් මෙතන ශිෂ්‍යයෙකුත් නැත්නම් කවුද ඉන්නේ? අන්න විශ්වගත මිනිසා, ලෝකෝත්තර මිනිසා. ඔය ලෝකෝත්තර කියලා කියන්නේ විශ්වගත ස්වභාවයට තමයි හදාගත් එක තමයි ලෝක. ඒක අතහැරියනම් ලෝකෝත්තර. එහෙමනම් විශ්වගත මිනිසෙක් හැටියට මේ ධර්ම ශාලාවේ සිටින්න, හැම මොහොතකම සිටින්න. එතන පින්නතුනේ අවදිය හොඳයි, සිහිය හොඳයි, කල්පනාව හොඳයි. අවදිය හොඳයි. ඇයි අවදිය හොඳ? මොනවත් ගැන සිහියෙන් ඉන්නේ නැහැ. ඒකයි මේ මොහොත කියලාවත් මෙහෙම අල්ලගෙන සිහියෙන් ඉන්නේ. ඒකට මම කියන්නේ සිහිය නැතුව ඉන්නවා කියලා. ඉතින් සමහර අය බය වෙනවා මේකට වචනේ කොහෙන්ද වෙන කොහෙන්ද මේක තේරුම් ගන්නෙ? ඒක හරි දැනින්නේ මේ තේරුම් ගන්න. එක එක සිහියවල් ඔළුවේ දාගෙන නැතුව ඉන්න එකට අපි කියනවා සිහිය නැතුව ඉන්නවා. නැත්තම් ඇත්තෙන්ම අහන්න තියෙන මොන සිහියෙන්ද ඉන්නේ කියලා. මොකක් හරි සිහියට පැටලිලා සිහිය නැතුව ඉන්නවා. සමාධියක් නැතුව ඉන්නවා. දැක්මක් නැහැ, ආකෘතියක් නැහැ, දෘෂ්ටියක් නැතුව වාසය කරනවා. එයාට ජීවන රටාවක්, ජීවිත ආකෘතියක් නැහැ. එයා කිසි දෙයකට උත්සාහයක් නැහැ. ස්වභාවිකව ගලාගෙන යන්න දෙනවා. දැන් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ආනන්ද හැමදුරු පන්සල හරේ මේ හදනු ඇති දත් මිටි කාලා ලොකු ගේමක් ගහලා වෙන්නේ නැති කියලා. ඒ ගේම් ගහලා නෙමෙයි, මේක ඉබේ ගලාගෙන යන්නේ. ස්වභාවයෙන් ගලාගෙන යන්නේ. වයින කාලට වයිනෝ, පායන කාලට පායනෝ. එන කාලෙට මිනිස්සු එනෝ එන්නේ නැති කාලෙට එන්නේ නැහැ. ස්වභාවයෙන් ගලාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සේවාව ස්වභාවයෙන් ගලාගෙන ගියේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ සේවාව ස්වභාවයෙන් ගලාගෙන ගියේ. එනතුනේ අපිත් මේක ස්වභාවයෙන් ගලාගෙන යන්නට ඉඩ හරින්න. ජීවිතයේ ස්වභාවයට ඉඩ දුන්නාම හරීම ලස්සනයි. වෙන්න ඕන දේවල් වෙලාවට සිද්ධ වෙනවා. අපිට බරක් නැහැ. ඉස්සර මම ඇවිද්දා හරී අමාරුයි, බර වැඩි. මම අහවල් වැඩේ කරන්න ඕනේ. හරි බර වැඩි. මම අහවල් දේ කියන්න ඕනේ. හරි බර වැඩි. මම අද පාසලේ කතාවක් පවත්වන්න ඕන. කකුල් දෙකේ ඉඳලා වෙවුලනවා. වචන වරදීද? බැනුම් අහන්න වේද? පැටලවේද? කියලා තියෙනවා. ඉතින් මම කරන්න ගියාම හරිම අමාරුයි. දැන් මේ මම නොකරන නිසා තමයි හැමදාම බන කියනවා. හැමදාම බන කියනවා. හැමදාම ධර්ම දේශනා කරන ඔයත් පොඩ්ඩක් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්නකො. පැයක් එක දිගට මයික් එකක් ඉස්සරහා කතා කරන. ඉතින් මේ ධම්මකට ඇවිල්ලා ධම්මක පිවිසිච්ච කෙනෙකුට නම් ඒක කරන්න පුළුවන් බොහොම ලේසි. හැබැයි අර මම කරනවා කියනවා ඉන්නවා කියන දැන කෙනෙකුට නම් පැය යනකොට හොඳටම අමාරු වෙනවා. මේ ලෝකෙත් එක්ක ගැටෙන්න එපා, මේ ලෝකෙත් එක්ක ඇලෙන්න එපා. එච්චරයි මේ ලෝකෙ තියෙන්නේ. මධ්‍යස්ථයි කියන්නේ මම හිතන්නේ බොහෝ දෙනෙක් තේරුම් අරගෙන තියෙන්නේ අඩුවෙන් ගැටිලා අඩුවෙන් ඇලෙන එකට. බෝධිනේ මධ්‍යස්ථයි කියලා හිතන මං හරි මධ්‍යස්ථව හිටියා. ඒ කියන්නේ අඩුවෙන් ගැටිලා අඩුවෙන් ඇලුනා. වෙනතර මධ්‍යස්ථයි කියලා එකක් ලෝකේ නැහැ. අන්ත දෙකක් අයින් කළොත් මධ්‍යස්ථයි කියලා ලෝකේ නැහැ. එහෙනම් ඉතින් විශ්වයේ මැද පෙන්වන්නේ. මධ්‍යස්ථයි කියන්නේ අමු පට්ටපල් බොරුවා. මධ්‍යස්ථයි කියලා එකක් නැහැ. මම ඔය ඇත්තන්ට ඒක පෙන්නන්නද? ඔව්. වම් පසින් දියන්න එක පොතක්, දකුණු පසින් දියන්න තව පොතක්. දැන් මේක මැද කොහෙද කියලා ඇහුවොත්, ආ මැදක් හොයලා දෙන්නම් පුළුවන්. අඟල් ගන්නට මැරලා මේක මෙන්න මෙතන තමයි මැද. මම මේක එකක් අයින් කරනවා. එකයි. මම ගැටීම් අයින් කරා. එච්චරයි. දැන් මැද හොයලා දෙන්න. දැන් මැද හොයන්න කොහේ හරි යන්න වෙනවා. මෙතන නම් හොයන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මේකත් අයින් කරා. දැන් මැදක් මැදක් ගැන හිතන්න තියා, හොයන්න තියා, කල්පනා කරන්නවත් නැහැ. එහෙනම් මොකද මේ මධ්‍යස්ථ ජීවිතතාවයක් කියලා එකක් අපි හොයාගෙන යන. ඒක සායනාස කිව්වනි ඉස්සෙල්ල මධ්‍යස්ථ වෙන්න කියලා. ඒක තමයි කියන්නේ වචන බොරු කියලා. මම වරින් වර කියලා දෙනවා මධ්‍යස්ථ වෙන්න කියලා. ඒක තමයි බොරු කියන්නේ. කිසිම වචනයක් වෙනතුනේ සත්‍ය නැහැ. සත්‍ය වූ වචනයක් මට තාම හම්බෙලා නැහැ. මම මේ උතුම් පරමාර්ථ ධර්මයේම දේශනා කරන අවුරුදු 20කට වැඩි. සත්‍ය වූ වචනයක් තාම මට හම්බෙලා නැහැ. වචන කියන්නේ නිකන් සංකේතනේ. ඉරිකෑලි. ඒ ඉරිකෑලි වලට ධොනියක් හදනවා. ඒක අපි ධනිය පුරුදු වෙනවා. කටින් කියලා කියලා පුරුදු වෙනවා. පුරුදු වෙලා අරයගෙන අහන මොකද්ද අර්ථේ? එයා අපේ ඔළුවට හිමින් සැරේ ඉමේජ් එකක් ලබා දෙනවා. මෙන්න මෙහෙම 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 කියලා තියෙනවා. එතකොට අපි හිතනවා හරි මේක කතා කරාම අරයාගේ ඔළුවේ මේ ඉමේජ් එක අවදි වෙනවා කියලා. ඉතින් හරියට අපි අර කම්පියුටරෙන් එක එක තැන් වලට මවුස් එක ගෙනිලා ක්ලික් කරනවා වගේ තමයි මේ ෆයිල් එක ඔන් වෙනවා. දැන් බොහෝම වේගෙන් සායනාංශ කතා කරන 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 වචනේ ඔය ඇත්තන්ගේ ඔන් වෙනවා. මොකද ඒ තරමට මේක අපේ සිස්ටම් එකේ අපි ලියාපදිංචි කරගෙන තියෙන්නේ. ඒ තරම් ලියාපදිංචි වෙලා තියෙන මේක. හැබැයි වෙන කෙනෙකුට වෙන භාෂාවක ඉන්න කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. සත්‍ය වූ වචනයක් නැත. වචන කියන්නේ සංකල්ප. ඉතින් මේවා තේරුම් කරගන්න හොඳට නුවණ මෙහෙවා බලන්න ඕන. හොඳට නුවණ මෙහෙවා බලන්න ඕන. ඊළඟට උත්තර හැටියට වචන වලින් ආපු අයට දැන් උත්තරයක් හම්බුණා. වචනවල උත්තර නෑ කියලා දැනෙන විදියට තමයි උත්තරේ ගන්න වෙන්නේ. වචන සියල්ල බොරු කියන වචනේ ඔබට සිංහනාදයක්සේ කවදක හරි කරන්න පුළුවන් නම් අන්න මිනිස්සයා. වචන එකක්වත් නෑ, එකක් නෙමෙයි සියල්ල බොරු. නිර්වාණය කියන වචනයත් බොරුවා. නිර්වාණය කියන වචනයත් බොරුවා. හැබැයි ඒක කියන්න පුළුවන්කම තියෙන නිර්වාණයට පත් වෙච්ච කෙනෙකුට. නිර්වාණයට පත් වෙච්ච කෙනෙකුට නිර්වාණය කියන වචනේ බොරුවක් කියලා කියන්න පුළුවන්. දැන් මේක සමහර කෙනෙකුට මේක තේරෙන්නේ නැතුව නිකන් ඔළුව අවුල් වෙනවා වගේ වෙනවා නේද? ඒකට හේතුව එයා වචන තුලින්ම මේක තේරුම් ගන්න උත්සාහ කරන නිසා. අපි නොදන්න රටක් ගැන කිව්වහම පින්නතුනේ අපේ ලෑස්තිය අපේ රටවල් දේවල් ඔස්සේම බලලා තමයි ඒකට අපි තේරුම් ගන්න යන්නේ. අපි දන්න කියන දේවල් එක්ක සංසන්දනය කළා තමයි ඒක තේරුම් ගන්න යන්නේ. අන්න ඒකයි වැරද්ද. ඒකයි මේ ධර්මයේ අහන්න එනකොට පින්නතුනේ හරීම මැදහත්ව නිසලව නිශ්චලව සංසුන්ව නිදහන්කාරව හරි අවදියකින් යුක්තව ධර්මය අහන්න ඕන, ධර්මය ප්‍රගුණ කරන්න ඕන. මමෙක් වෙලා අහන්න එපා, මමෙක් වෙලා අහන්න එපා. මමෙක් වෙලා පැහැදුනත් වැඩක් නැහැ, මමෙක් වෙලා පැහැදුනත් වැඩක් නැහැ. මට පැහැදිලා වැඩකුත් නැහැ, අපැහැදිලා වැඩකුත් නැහැ. ඔබ පැහැදෙන දේවලුත් ඇති මල් ළඟ, අපැහැදෙන දේවලුත් ඇති මල් ළඟ. වැඩක් නැහැ ඒක. ඒකට ලෝකේ කාටවත් එහෙමයි. කිසිම දෙයකට පැහැදිලා වැඩකුත් නැහැ, අපැහැදිලා වැඩකුත් නැහැ කියනවා. දෙයක් එක තරහ වෙලා වැඩකුත් නැහැ, ඇලිලා වැඩකුත් නැහැ. මේක කොහටද කියලා දෙන්න ඕන? ඔබේ ගැඹුරු හිතට, ගැඹුරු හිතට. ඔබේ කන් නොවේයි ධර්මයට යොමු කළ යුත්තේ ඔබේ හදවත, ඔබේ සිත. බලන්න ඔබේ බණ අහන්නේ ඔබේ හිතද කනද කියලා. කම්බන අහලා වැඩක් නැහැ. කම්බන ඇහුවා මොලේ එක පුරවගෙන ගිහිල්ලා ආයෙක හලනවා. හිත එහෙමයි. මේක ලංකාවේ ගොඩක් දෙනෙක් කරන දෙයක්. හදවතින් නෙමේ ප්‍රශ්න අහන්නේ, හදවතින් නෙමේ කතා කරන්නේ, හදවතර නෙමේ ධර්මයේ එකතු කරගන්න. මම මේ හදවතර කියලා කියන්නේ මනස කියන එකනේ. හදවතර නෙමේ මේ කිසි දෙයක් එකතු කරගෙන තියෙන්නේ. හදවත පැත්තක දාලා කනේ සහ මොළේ මොකද්දෝ තර්කයක් ඇති කරගෙන අරක හරි මේක හරි, ඒක එහෙම නෙමේ මෙහෙමයි, මේක එහෙම නෙමේ මෙහෙමයි කියලා ඉන්නවා. ඒකනේ අපේ අය රවට්ටන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. කන් වලින් අහනකොට රවට්ටන්න පුළුවන්. මේ හදවතින් අහන කෙනෙකුට, සංවේදීව ලෝකේ දකින කෙනෙකුට යාව රවට්ටන්න බෑ. බලන්න ඔබේ හදවත, ඔබේ සිත, ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය ඔබට ඔබව පේන විදිය, ඔබට ලෝකයට පේන විදිය නෙමෙයි. ලෝකෙට පේන ටික නම් අද සුදු ඇඳුමින් ඇඳලා අද පන්සල් යන දවස, කටින පින්කමට සහභාගී වෙන දවස කියලා අපි හදාගත්තා. ඒක වැඩක්ම නෑ පින්නතුනේ. ඒක වැඩක්ම නෑ. ඒක බාහිර පරිභජසිය විතරයි. ඒක ලෝකෙට පේන්න විතරයි. ඒක උතුම් නෑ, වැදගත් නෑ. තමන්ට තමන්ගේ පපුව මැද පේන විදිය තමයි වැදගත්. අන්න එතන හදාගන්න. ලෝකෙට පේන්න වැඩ කරන එක අනිවාර්යෙන් අතර කරන්න වෙනවා. තමන්ට පේන්න තමන් හැදෙන්න. තමන් සම්ප්‍රදායික හොඳ කෙනෙක් වෙන්න කියනව නෙමෙයි මේ. නරක කෙනෙක් වෙන්න කියනවත් නෙමෙයි, නිවිච්ච කෙනෙක් වෙන්න. නිවිච්ච කෙනෙක් වෙන්න. ඒක වෙන්න හරිම ලේසි. ඇලෙන්න එපා, ගැටෙන්න එපා. මධ්‍යස්ත කිසිසේත්ම වෙන්න එපා. මධ්‍යස්තතාවයක් නැහැනේ ලෝකේ. නෑනේ අපේ හැමෝටම මධ්‍යස්තය කියලා දෙයක් තියෙනවනේ. කොබල මධ්‍යස්තය තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. කාටවත් නෑනේ. එහෙනම් අපි මධ්‍යස්තය කියලා වචනයක් පාවිච්චි කරන්නේ. ඔව්, ඉතින් ඒ වචන විතරයි. ඇලෙනවා කියන්නේ. ඔව්, ඉතින් යම් දෙයකට අපි හදාගත්ත වචනයක්. ගැටෙනවා කියන්නේ. ඔය එකත් යම් ක්‍රියාවලයකට පාවිච්චි කරන වචනයක්. කොස් ගහ කියන්නේ එක්තරා හැඩයකට ගහකට පාවිච්චි කරන වචනයක්. දෙල් ගහ කියන්නේ එක්තරා හැඩයක ගහකට අපි පාවිච්චි කරන වචනයක්. එක්තරා හැඩය සබ්බේ සංඛාරා අනිච්ච මොනවද සංඛාර හැබඳේටම පාවිච්චි කරන්න බුද්ධහම සංඛාර ඇහෙන් ආවත් කනින් ආවත් නාසයෙන් ආවත් කොතනින් කොයි විදියට ආවත් මනසින් ආවත් අතීතින් ආවත් අනාගතින් ආවත් සංඛාර සබ්බේ සංඛාර අනිච්ච. අනිච්චය කියන්නේ කුමක්ද? අනිච්චය කියන්නේ අර්ථයක් නැති ලෝකේ තියෙන වචනය තමයි අනිත්‍ය. ලෝකේ අර්ථයක්ම නැති වචනේ මොකද්ද කියලා අහුවොත් මට කියන්න දෙන්නේ අනිච්ච. අනිත් හැමදේටම යම්කිසි අර්ථයක් තියෙනවා. කොස් ගහ කිව්වහමත් ඒකක් තියෙනවා අර්ථයක් ආකෘතියක් තියෙනවා. දෙල් ගහ කිව්වොත් ඒකට ආකෘතියක් තියෙනවා. එන්න කිව්වොත් ආකෘතියක් තියෙනවා. යන්න කිව්වොත් ඒකට ආකෘතියක් තියෙනවා. ලෝකේ අර්ථයක්ම නැති අර්ථ ශූන්‍යම වචනය අනිච්ච. දැන් මේක සම්ප්‍රදායික බුද්ධියට බලන භාෂා ශාස්ත්‍රයට අනුකූල බලන කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. ඒ නිසානේ අනිත්‍ය කියලා වචනයක් පාවිච්චි කරේ. නිත්‍යතාවයක් දුන්නොත් අන්න ඒකට අර්ථ තියෙනවා. නිත්‍යතාවයක් නේ. දැන් මේක ඔන්න සුදු පාටයි. හරි. සුදු පාටයි. ඒක තමයි නිත්‍ය. අනිත්‍ය කියන්නේ සුදු පාටයිද? සුදු පාට එක අනිත්‍යයිද? එනිසා වචන අතර ගත්තහම අර්ථ ශූන්‍යම වචනය අනිච්ච. සබ්බේ සංඛාර අනිච්ච. එනං අනිත්‍ය වඩන්න, අනිත්‍ය තුල සිටින්න, අනිත්‍ය මෙනෙහි කරන්න. අනිත්‍ය මෙනෙහි කරන කෙනෙකුට මොනවද මතක් වෙන්නේ? ඔන්න ඇස් දෙක පියාගෙන අනිත්‍ය මෙනෙහි කරනවා. එයාට මොනවද මතක් වෙන්නේ? මොකුත් මතක් වෙන විදියක් නැහැ. මොන හරි මතක් වෙනවා නම් හේ එයා හදාගත්ත නিত্য සංස්කාර ටික එයා මෙනෙහි කිරීමක් කරන්නේ. අනිත්‍ය නම් මොකුත් මතක් වෙන විදියක් නැහැ. අනිත්‍යයි. කොතනින්ද ඒ අනිත්‍ය දකින්නේ? තමන්ගේ හදවතින්, තමන්ගේ මනසින්. මනස සම්පූර්ණ අනිත්‍යතාවයෙන් පුරව ගන්නවා. එයා විශ්වයම හදවතේ පුරවගත්ත කෙනෙක්. මමෙක් වෙලා ජීවත් වෙන්න එපා, හරි කරදරයි. මං ඇත්තෙන්ම මම එළවගන්නේ කොහොමද කියලා තමයි මං හැමතැනම ගිහිල්ලා මට උවමනා වුණෙත් ඒක. මම එළව ගන්න ඕන මට. මට මාව හරි කරදරයක්. තමන්ගේ විකුණලා මිනිස්සේ එයාගෙන් මේකේ කුලියට ඉල්ල ගත්තා. බලාගෙන ඉන්න අය හිතාගෙන ඉන්නවා තාමත් ඒ මිනිස්සයාගෙම තමයි ඒ ගේ කියලා. ගේ කලින් අයිතිකාරය දැන් කුලියට ඉන්න කෙනා දන්නවා දැන් මං ඉන්නේ කුලියට කියලා. එන නේද? ඔබට මේක කරන්න පුළුවන්. ඔබේ වාහනේ විකුණන්න, විකුණලා එයාගෙන්ම රෙන්ට් එකට ඉල්ල ගන්න. යන්නේ නැයි ඔක්කොම දකිනවා එයාගේ පරණ වාහනින්ම එයා යන්නේ. එයාගේ තමයි ඒ වාහනේ. හැබැයි අපේ හිත විතරක් දන්නවා මේක මං ඉල්ලගත්ත කුලී පදනම යද්දි ඉල්ලගත්ත වාහනය. එහෙම දැන් එහෙම දේවල් වෙන්නේ නැද්ද? වෙනවා, මේ සමාජි වෙනවා. දේවල් වෙනවා. ඒක හරි අපූරුයි. ඉතින් ඒ නිසා කාටවත් හොයාගන්න බෑ මේ අපේ ඉන්න උදවිය වාහනේ විකුණලා. දැන් කුලී පදන ඔයඩට ඉන්නවා. හොයන්න බෑ ලේසියෙන්. බැලු බැලමට වෙන්න බෑ. ඉතින් ඒ වාහනේ මේ විදියටම හරි පරිස්සමට සෝදලා පරිහරණය කරනවනේ. නිකන් යා නිකන් අනුන්ගේ කියලා හිතන්නේ නෑනේ. ඒක තමයි ආචාර ධර්ම කියන්නේ. සමහරලාට අපේ වාහනයකටත් වැඩි අපි සැලකිලිමත් වෙනවා අපි අනිත් කෙනෙක්ගේ වාහනය යනකොට. ඒකේ රට කජු පොතු දාන්නේ නැහැ, ටොපි ගොලේ බිමට දාන්නේ නැහැ, අපිරි සුදු කරන්නේ නැහැ. මොකද හේතුව අපි ඒක තමයි ආචාර ධර්ම කියන්නේ. ඒක උපාදාන නෙමෙයි, ඒවා මිනිසක්කම්, මනුස්සකම්. පරිස්සමෙන් පදවනවා. ඉතින් මේකයි හොයාගන්න බැරි තත්ත්වය. ඒස ඔබ තාම පදින්නේ මේ ඔබේ වාහනේද කියලා බලන්න. වාහනේ කියන්නේ මේ කකුල් දෙකේ වාහනේ. කකුල් දෙකේ වාහනේ. ඇස මම වෙමි, මගේ ආත්මය වෙමි, කන මම වෙමි, මගේ ආත්මය වෙමි. ඒක එහෙමද වැඩ කරන්නේ හිත? මගේ නොවේ. ඒකද ඇත්ත? ඒකද ඇත්ත පින්නතුනි? මගේ නොවේ. මගේ නොවේ කියන එක දැක්ක. මගේ නොවේ මේවා. මම නොවේ, මගේ නොවේ. කාට හරි කියන්න පුළුවන්ද මේ මම නොවේ කියලා? මට නම් බෑ මේ මම නොවේ කියන්න. ඇයි? නිදාගත්ත මිනිහෙකුට පුළුවන්ද මං නිදි කියලා කියන්න? එනද නිදාගත්ත මිනිස්සයට බෑ මම නිදි කියලා කියන්න බෑ. අයිය යා නිදි. ડોક્ટર සිහිය නැති වෙන්න එන්න තක් ගහලා ඉවරලා ડોક્ટર අහන ඔයාට 100 දිනනවද? නෑ ડોક્ટર මට 100 නෑ. එනිසා මම නොවේ කියන්න කිසිම අයිතියක් නැහැ, කියන්න බෑ. අන්න එතෙන්ට මනස දියුණු කරන්න. මම නොවේ කියන තැනට නම් ඉන්නේ කෙනෙක් මං කියන්න පරිපූර්ණ අවබෝධය නැහැ. මම නොවේ කියලා යට කියන්න බෑ. මමත් නොවේ වෙනාන් කෙනෙකුත් නෙමෙයි කියලා කියන්නත් බෑ. ඒක ඔබ අවබෝධ කරගත යුතු කාරණයක්, දැනගත යුතු කාරණයක්, තේරුම් ගත යුතු කාරණයක් කියලා ඉඳ දෙන්නයි තියෙන්නේ. අපේ ගෞතම බුදුහාමුදුරු අපිට කියලා දුන්නේ මොන තරම් අති විශිෂ්ට සංකීර්ණ, ඒ වගේම හරිම සරල, හරිම මෘදු, ශාන්ත උත්තරීතර ධර්මයක්ද, ලස්සන බණපදයක්ද. තාම ලස්සන බණපදයක් අපිට කියලා. අපි සම්මුති ක්‍රියාකාරකම් වලට පමණක් සීමා වෙන්නේ නැතුව ඒ චාලිත්‍ර ධර්මත් එහෙම ඉෂ්ට කරගෙන අපි ආධ්‍යාත්මයේ තෙන්න පරිවර්තනය කරගමු. කොහොමද පරිවර්තනය වෙන්නේ? විවෘත වෙන්න, දහමට විවෘත වෙන්න. දහමට ධර්මයට විවෘත වෙන්න. හැඩයක් නැතුව විශ්වය සමග සම්බන්ධ වෙන, සෝබා දහම සමග සම්බන්ධ වෙන. ඔබ ජලයෙන් කොටසක් වෙන් කරගෙන මගේ ශරීරය කියලා කියන්නේ නැතුව ඔබ ජලයත් එක්ක සම්බන්ධ වෙන්න. එවිට ඔබ මේ වැස්සයි ඔබයි අතර වෙනසක් නැහැ. මම වැස්සම තමයි. එතකොට 75%ක් මෙතනම අතහැරලා. මොකද ජල දේහය 75%ක් විතර තියෙනවනේ, 74%ක් විතර විශාල ප්‍රමාණයක් ජල දේහයක් තියෙනවා. ඉතින් අපි මේ ජලයත් එක්ක එකතු වුණාම 74%ක් අතහැරලා ශරීරේ. ඊළඟට වෙනතුනේ අලබතල මුං ඇට හාල් ටික එහෙම දිහා බලලා, මම ඔබගෙන් වෙන්න කෙනෙක් නොවේයි, මම ඔබ සමගයි කියලා හිතුවාම තවත් ටිකක් ඈත් වෙලා ගිහිල්ලා. හරියට වෙනතුනේ පොඩි කාලයක් ජීවත් වෙන්න දුන්නාම මිනිස්සු හොරෝප්පු හදලා ඒ ඉඩම් අයිති කරගන්නවා. අන්න ඒ වගේ જાතියක් තමයි මේ මිනිස්සයා කියලා කියන සතා. තේරුණා නේද? පොඩි කාලයක් ජීවත් වෙන්න දීපු මේ ඉඩම සබාධාමේ හොරොක්කුවක් හදලා අයිති කරගත්ත. අන්න ඒකද කියනවා මගේ, මගේ කියලා වචනේ යෙදෙනවා. ඒ හොරා වෙන්න එපා. ඒ හොරා වෙන්න එපා. මේක මම නොවේ කියන කෙනා වෙන්නත් බෑ. මේක මගේ කියන කෙනා වෙන්නත් බෑ. කෙනෙක් නැත්තම් මම නොවේ කියලා කියන්න පුළුවන් කමක් නෑ. මෙතන මමෙක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නෑ. මමෙක් නැත්තම් මමෙක් නැහැ කියලා කියන්න බෑ. මන් ළඟ මමත්වය නෑ. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මොකද එහෙම මමත්වයක්. මමත්වය නැති බව කියලා කියන්නේ සැහැල්ලුවක්, නිදහසක්, ශාන්ත බවක්, නොබැඳුණු ආධ්‍යාත්මික සංහිඳියාවක්. නිබ්බානම් පරමං සුඛං. ඉතින් වචනත් එක්ක හැප්පෙන කෙනෙක් ඒ කාලේ හිටියා බුදුහාමුදුරන්ගේ කාලේ. සරියොත් හාමුදුර ළඟට ගිහිල්ලා ඇහුවා, ඉතින් මේ නිවන විඳින්නේ නැහැ කියලා කිව්වට ඔය සුඛං කියලා වචනයක් පාවිච්චි කරන්නේ. නිර්වාණය සුවයි කියන්නේ. නිර්වාණය සුව විඳින්නේ නැති නිසාමයි. අන්න ඒකයි වචනවල අර්ථ නැහැ. නිබ්බානම් පරමං සුඛං කියලා කිව්වට ඒක විඳින දෙයක් නැහැ. මොකද විඳින සංස්කාරයක් අල්ලන්නේ නැහැ. මොකද්ද මේ? තමන්ගේ හිත, තමන්ගේ හිත. ඉතින් කාටවත් හොයන්න බෑ. කුලීපදන මේ වාහනේද, අයිතිකාරයාගේ වාහනේද? කාටවත් කියන්න බෑ. දැන් මෙතෙන්ට වාහන ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කෙක්කෙනාගේ වාහන දිහා බලන ඔබ බලන්න තීරණය කරන්න. තීරණය කරලා අහන්න ඔයාගේද වාහනේ ලීස්ද, නෝනගේද, මහත්තයගේද, ඥාති කෙනෙක්ගේද? හිතාගන්න බෑ. ඒක දන්නේ තමන්ගේ හිත. ඒක දන්නේ තමන්ගේ හිත. අන්න ඒ වගේම මේ ශරීරේ මම මගේ ආත්මය කොට අරගෙන ඉන්නවද නැද්ද? කාටවත් හොයන්න බෑ. ඒක දන්නේ ඔබමයි. වේදනා උපාදාන තියෙනවා නම් වේදනාව නිසා මමත්වේ වැඩි වැඩි ඇති. සංඥා උපාදානය තියෙනවා නම් සංඥාව නිසා මමත්වේ වැඩි වැඩි ඇති. සංඛාර උපාදානය තියෙනවා නම් සංඛාර නිසා මමත්වේ වැඩි වැඩි ඇති. ලෝභය තියෙනවා නම් ලෝභය නිසාම මමත්වේ වැඩි වැඩි ඇති. ద్వේෂය තියෙනවා නම් ద్వේෂය නිසාම මමත්වේ වැඩි වැඩි ඇති. එක එක මතවාද දෘෂ්ටි එහෙම තියෙනවා නම් ඒව නිසාම මමත්වය වැඩි වැඩි ඇති. මරණින් පස්සේ දිව්‍ය ලෝක හොයන අය එහෙම ඉන්නවනම් මම පුදුමේ කියලා කියන්නේ පිටුතුර මම කුඩා කාලේම මරණයෙන් පස්සේ දේවල් එපා කිව්වනේ. මන් දන්නේ මොන හේතුවකද කියලා මගෙන් අහුවා මං කියන. එතකොට මන් දන්නේ නැහැ නේ ඒකයි මට එපා. හොඳ තර්කයක් ඒක. මගේ ජීවිතේ සත්‍ය සොයාගෙන යන ගමනේ මට තිබුණු ප්‍රබලම හොඳ තර්කයක් ඒක. මරණින් පස්සේ ඒව මට එපා. ඒව කතන්දර මට එපා. මේකෙන් දුන්නම් මරණින් පස්සේ ඒව නම් මට ඕනේ නැහැ. මට මේ ආත්මය තුල තියෙන දේවල් තමයි වැදගත් වෙන්නේ. මම මරණයෙන් පස්සේ කතන්දර එපා. මොකද මන් දන්නේ නැහැ. හැබැයි මෙලොව හොඳ කළා මේක ඉබේ හැදෙනවා කියලා දැනගන්න ඕන. හැබැයි ඒකේ ලොකු දෙයක් තියෙනවා. සත්‍ය හොයා ගැනීමට ලොකු ඉවහල් වීමක් උදව්වක් තියෙනවා. පරලෝකෙන් නෙමෙයි මේ ලෝකෙන් නිවන සොයන්න ඒක අපිට උදව් වෙනවා. නිරායාසී ජීවත් වෙන්න උවමනා වෙන මිනිස්සෙක් වුණා. නිරායාසී ජීවත් වෙන මිනිස්සෙක් වෙන්න උවමනා වුණා. දැන් කායිකවත් නිරායාසයෙන් ජීවත් වෙනවා, මානසිකවත් නිරායාසයෙන් ජීවත් වෙනවා. දායකයෝ ඇවිල්ලා පේන් කරලා දෙනවා, අතුපතු කරලා දෙනවා, පිරිසුදු කරලා දෙනවා, මම නිරායාසයෙන් ඉන්නවා. කායිකවත් මානසිකවත් දෙකෙන්ම දැන් නිරායාසයෙන් ඉන්නවා. බොහොම හොඳයි. ඒ ඔබටත් මානසික නිරායාසය හරි ලබා ගන්න පුළුවන්. එවිට ඔබටත් තේරෙවි කායිකවත් ඔබ නිරායාසයට පත් වෙලා ඉන්නේ කියලා. ඒ හැම දෙයක්ම ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ කියලා. මං හරි සැහැල්ලු වෙනවා පින්නතුනේ. දායකයන්ගේ දේවල් මං අල්ලගන්න නැතුව දායකයන්ට මේව වර දුන්නාම මං හරි සැහැල්ලු වෙනවා. ඒ නිසා මේ පන්සල කාගේද කියලා අහුවොත් මං කියන්නේ දායකයන්ගේ. මගේ වෙන්නේ කොහොමද? මම මේ ඇඹිලි පිටියේ ඉඳලා රුපියල් 200ක් අරන් ඇවිල්ලා 150ක් වේදන් වුණා, 50ක් ඉතුරු වුණා. ඒ 50ක් කාර්යාලයට දීලා ලයිට් බිලට මානවෙන්න ආපු මට කොහෙන්ද? ඒ හරි සැහැල්ලු වෙන්නේ. වාහනේ කාගේ? දායකයන්ගේ. තෙලුත් දායකයන්ගේ. කොටින්ම කියනවා නම් මේ ශරීර කූඩුවත් පින්නතුනේ අවුරුදු 10 11 ඉඳලා දායකයන්ගේ තමයි. පන්සලෙන් දානි වල දාන්න පටන් ගත්තනේ. අවුරුදු 11 12 ඉඳලම දායකයන්ගේ තමයි. දායකයෝ දායකයන්ගේ කියලා හිතාගෙන ඉන්න එකත් ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේක එකම ස්වභාවයක්, ස්වභාව ධර්මයක් කියලා තේරුම් ගත්ත නම් දායකයත් හරි. මේ ලෝකෙ කාටවත් ගනුදෙනු කරන්න බෑ. කාටවත් ගනුදෙනුවක් කරන්න බෑ පිරිතුනේ. ගනුදෙනු නෑ. අවසන් ගන්නත් බෑ දෙන්නත් බෑ. ඒක තමයි විශ්ව සත්‍යය. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා.